සමන්තා චක්කවාලේ සූවත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද දේශනාවේ දායකත්වයේ ඔස්ට්‍රේලියාවේ පදිංචි උපේක්ෂා ඉදිරිසිංහ මහත්මිය සහෝදර සහෝදරයන් පවුල්වල සියලු ඥාතීන් එකතු කරගෙන මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා ලංකාවේ ලෝකයේ විශාල පිරිසක් අද මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා ඒ සියලු දෙනාටම මේ දේශනාව නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මේ නිර්වාණාර්ථය කරා එකතු වෙන කෙනෙක් හොඳට මේ ජීවිතේ තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න අමාරුයි. හරිම අමාරුයි. සමහර අපිට නොගැලපෙන තැන්වල අපිට අපි ගැළපීම හදා ගන්න හදනවා. අපිට ගැළපෙන තැන් අපි අත ඇරලා දානවා. කෙලෙස් වෙනුවෙන් වේගෙන් දුවනවා ධර්මයේ වෙනුවෙන් බොහොම ඉබි ගමනින් එනවා ওই විදිහට ගත්තාම මිනිසුන්ට මේ දුක තේරුම් කරන්නේ කොහොමද කියලා විශාල අභියෝගයක් පවතිනවා මේක ලොකු ප්‍රශ්නයක් ලෝකේ කොයිතරම් වේගෙන් දිව්වත් මරණය කරා විතරයි ලං වෙන්නේ වෙන ලං කරගත්ත දෙයක් නැහැ මේ වැඩිහිටියගේ ජීවිත දෙස ඉතා පරිස්සමින් බලන්න. මේ රැස්සුණු පින්නතුන් තම තමන්ගේ ජීවිත කතා කියව ගන්න. එතකොට තේරේවි එන්න ක්‍රමානුකූලව මරණය කරා ලං වෙනවා. හැබැයි බලාපොරොත්තුණු ආස්වාදය දියවෙලා යනවා. ඒක ලැබිලා නැහැ. අපි මේ දුවන්නේ කිසිදාක නොලැබෙන ආස්වාදයක් වෙනුවෙන් ලැබෙන එකක් වෙනුවෙන් නෙමෙයි මේ වයසකගේ මව්වරුන්ට පවා තේරෙනවා ජීවිතේ තෘප්තිමත් වී නැති බව නමුත් ලබන මාසේ හෝ තෘප්තිමත් වේවි කියලා අපි හිතනවා ලබන මාසේ හරි එහෙම ආස්වාදයක් ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා අපේක්ෂා දල්වගෙන ඉන්නවා. නමුත් ස්ථීරව අපට ඒක ලැබෙන්නේ නැහැ. ඒ ආස්වාදය අපට ස්ථීරව ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම ලැබෙන්නේ නැති එකක් පස්සේ මෙච්චර දුවලා වැඩක් නැහැ. අපිට හිතනවා මේ රට මහා කාලකන්ණි මිනිස්සු ඉන්න රටක්. අසත්පුරුෂයෝ ඉන්නේ. හැමෝටම වලක් කපනවා. ඒකට වැටෙන දිහා බලලා hina වෙලා අත දෙනවා. මහා අමුතු జాතියක්. මේ වගේ රටක නම් මොකට ඉපදුනාද දන්නේ නැහැ. කියලා හිතිලා අපි රටවල් මාරු කර කර බලනවා. මේන් යන්නේක ලෝකේ විශාලම ජයග්‍රහණය කියලා හිතනවා. තවත් සමහර අයට හිතෙනවා මේකට හොඳම දේ තමයි අපිට අරියන පරිසරයක ඉන්න එක. හැමදාම ගමේ ගොඩේ ඉඳලා හරියන්නේ නැහැ. අපි යන්න ඕන නගරයට කියලා මිනිස්සු ගමෙන් නගරයට එනවා. නගරයට ආපු මිනිස්සු හිතනවා මේක මොන දුර්වල ජීවිතයක්ද? හරියමං විදියට කෑම නැහැ. හරියමං විදියට පිරිසිදු වතුර ටිකක් නැහැ. ගමී ලිඳෙන් වතුර බොන්න පුළුවන්. ගමී ගොඩේ තියෙන දෙයක් කන්න පුළුවන්. මේ කඩේකින් කොළ මිටියක් ගත්තත් ඒවා මේ කුණු ඇලවල් වල කඳුරු වල වැසිකිලි කැසිකිලි යන වලවල් යන පුංචි දොලවල් වල අයිනි අකෘතඥව හැදිච්ච ඒවා. අකෘතඥ මිනිසුන්ගේ ප්‍රතිලාභ. ඒ මිනිසුන්ට ඕන ව්‍යාපාරේ විතරයි, පිරිසුදුකම ගැන හිතන්නේ. ගමී එහෙමද නැහැ. ගමීම නැහැ. ගමී තියෙනවා පිරිසුදු ආහාර. කොළඹ තරම් ගම සස්රීක නැති වුණාට කොළඹ වගේ වාත දූෂණයක් ගමී නැහැ. පරිසර දූෂණයක් නැහැ. ගස්කොළන් සතාසෙව් පාවා එක ගෙවන්න පුළුවන්. තුරුලතා ඇසුරෙන්න පුළුවන් ජීවිතයක් ගමී තියෙනවා. එනිසා මිනිස්සු සිංහල අවුරුද්ද එනකම් බලාගෙන ඉන්නවා ගමේ යන්න. ගමේ මිනිස්සු නගරයට එන්න බලාගෙන ඉන්නවා. මෙහි අය රට යන්න බලාගෙන ඉන්නවා. රට ගියපු අය කොයි වෙලේද මෙහි එන්නේ කියලා බලාගෙන ඉන්නවා. මුල් කාලේ රට තියෙන කෑම කාලේ ඉවරුනාම ආයෙත් එයා ඒ රටේ සුපර් මාකට් එකට ගිහින් පොලොස් හොයනවා. ඒ රටේ සුපර් මාකට් එකට ගිහින් මුගුණු වෙන්න හොයනවා. ගොඩු ගොල හොයනවා. කොස් හොයනවා. දෙල් හොයනවා. ලොකු ගාණක් දීලා කොස් ගන්නවා. ඇයි? එයා එහි ගියාට පස්සේ එහෙන් එයාට ඒ ආස්වාද එන්නේ නැහැ. පින්වත්නි, මම මේ මොකද්ද කියන්නේ? ආස්වාදය කවදාකවත් ලැබෙන්නේ නැති බව. එහෙම නැතුව ඕගොල්ලෝ රට මාරු කරපු එක, කොළඹ ආපු එක, කොළඹින් ගමේ ගියපු එක වරදක් නෙමෙයි. වරද තියෙන්නේ එසේ වෙනස් කිරීම වලින්. ඒ වගේ වෙනස් කිරීම වලින් ආස්වාදේ ලැබේවි කියලා මඟ බලාගෙන ඉන්න එක. ඒකයි කිසිම වරද වෙන වරදක් නැහැ. ඒක තමයි වරද. අපිට දැනෙනදී අපිට වැරදිච්ච තැන අන්න එතන තමයි. අපිට දැනෙනවනේ. මොකද්ද දැනෙන්නේ? කොළඹ ගියොත් හරි, ගමේ ගියොත් හරි, රට ගියොත් හරි, ලංකාවට ගියොත් හරි, රෑ වුණොත් හරි, දවල් වුණොත් හරි, ජොබ් එක වෙන තැනකට ගියොත් හරි, රැකියාව කරන්න වෙන කොහේ හරි ගියොත් හරි, කිය කියා අපිට දැනෙනවනේ ටිකක්. එහෙම දැනෙන නිසානේ මිනිස්සු කරන්නේ. පුදුම මහන්සි වෙනවනේ. ගමී ඉස්කෝලෙන් දරුවන් නගර ඉස්කෝලට දාගත්තා නම් හරි. එහෙම හිතන හැම වෙලාවකම තමන් තුළ මතුවෙන්නේ නිර්වද්‍යතාවයක් නෙමෙයි. හැම වෙලාවකම යා තුළ මතුවෙන්නේ සාවද්‍යතාවයක්. හරි සාවද්‍යයි අපේ ඇතුළ. ඒකනේ දැන් කොළඹ ඉස්කෝලේ කියලා දරුවා දානවා නම් කොයි සාන ලිපි ලේඛන හදන්න ඕනද? බොරු ලියවිලි හදන්න ඕනද? කොච්චර අල්ලස් දෙන්න ඕනද? මං කියන්නේ මේ ලංකාව ඉස්කෝල වල අල්ලස් ගන්නවා කියලා නෙමෙයි. නමුත් මිනිස්සු ඕන දෙයක් කරන්න කැමති නගරේ පාසලකට දරුවව දාගන්න. එයා හිතනවා ප්‍රශ්න ඔක්කොම එතනින් විසඳෙයි කියලා. හොඳයි, මට කියන්න කාගේද එහෙම ප්‍රශ්න විසඳිලා තියෙන්නේ? කවුද ප්‍රශ්න වලින් මිදිලා තියෙන්නේ? ප්‍රශ්න හැංගුවා විතරයි. මේ ප්‍රශ්න වලින් කාටවත් මිදෙන්න බෑ. ඔයගොල්ලෝ මතක තියාගන්න, ඉස්සරහටත් මිදෙන්න බෑ. ඔයාලට ඉස්සරහටත් ගැළවිල්ලක් නැහැ. ඉස්සරහටත් මේ ප්‍රශ්නේ මේ වගේමයි. ඔයාලා මොන වෙනස්කම් කළත්, මොන වෙනස්කම් වලට ඔය පින්නතුන්ලා ගියත්, මොන විදියට ඔය පින්නතුන්ලා හැසිරුණත්, මොන විදියට ඔය පින්නතුන්ලාගේ ජීවිතේ ඔයාලා දැක්කත්, කවදාකවත් පින්නොත් නී ඔයාලට වෙනස් වෙන්න බෑ. ඔයාලා වෙනස් කරන එක තැනක් තියෙනවා. අන්න ඉතින්ට එකතු වෙන්නේ. මොකද්ද? ඔයාලට දැනෙනව නේද? තැන වෙනස් වුණාම, භූමිය වෙනස් වුණාම, ස්ථානීය වෙනස් වුණාම, රැකියාව වෙනස් වුණාම, ක්‍රමවේදය වෙනස් වුණාම, ඔයාලා බලාපොරොත්තු වෙන අර්ථය කරා ඔයාලට යන්න පුළුවන් වෙයි කියලා ඔයාලා හිතනව නේද? අන්නේ හිතෙන දේ ලෝකේ දෙයක් කියලා ඔයාලට හිතෙන දේ ලෝකේ පැත්තෙන් යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් කියලා විශ්වාසවන්තකම අතහැරලා දාන්න. ඔයාලට හිතෙන්න පුළුවන් එක එකේ. ඔයාලට හිතෙන දේ ලෝකයේ යථාර්ථයක් බවට පත් කරගන්න කියලා ඕගොල්ලන්ට මතුවන තත්වයෙන් සිත මුදව ගන්න. සිත මුදව ගන්න. අනි මුදවා ගැනීම කියන එකින් තමයි සැහැල්ලුව එන්නේ, තෘප්තිය එන්නේ, සන්තුෂ්ටි එන්නේ. ඔගොල්ලෝ හිතන තැන සතුට කියලා එකක් නැහැ. ඔගොල්ලෝ හිතන තැන ආස්වාදේ කියලා එකක් නැහැ. ඇයි එහෙම නැත්තේ? බුද්ධ ශාසනය කියන්නේ හේතුන් නිසා හටගත්ත බවම දුකක් කියලා. දුක කියන්නේ මොකද්ද? හේතුන් නිසා හටගන්නකම දුක. මේ ලෝකේ දුක නෙමෙයි. බාහිර තත්වයම දුක නෙමෙයි. දුක කියන්නේ මොකද්ද? හේතුන් නිසා හටගත්ත කමම දුක. හේතුන් නිසා හටගත්ත කමම දුක. ඒතර හේතුන් නිසා හටගත්ත කමට අපි බුද්ධ වචනයක් තියනවා. මොකද්ද? ඒකට කියන්නේ සංස්කාර කියලා. හේතුන් නිසා හටගත් ඔක්කොටම කියනවා සංකාර. සංකාර. ඒකයි ওই මලගෙවල් වල ගහලා තියෙන්නේ සබ්බේ සංකාරා අනිච්ඡාති. සියලුම සංස්කාර අනිත්‍යයි. සියලුම සංස්කාර අනිත්‍යයි. අනිත්‍යයි. එතකොට සියලුම සංස්කාරවල පොදු తত্ত্বය අනිත්‍යතාවය. අනිත්‍යතාවය. එතකොට සියලුම සංස්කාරවල පොදු తত্ত্বය නම් අනිත්‍යතාවය කියලා කියන්නේ. සියලු සංස්කාර කියන එකේ පොදු අර්ථය හේතුන් නිසා හටගත්ත කියන එක. සංකත කියන්නේ හේතුන්ගෙන් හටගත්ත. අසංකත කියන්නේ හේතුන්ගෙන් හටගත්ත නැති. හේතුන් නිසා හට නොගත්. හේතුන් නිසා හට නොගත් ලෝකයේ ඇතුලේ මුකුත්ම නැහැ. අසංකත කියලා ලෝකේ මුකුත් නැහැ. අසංකත එකම එක දෙයක් තියෙනවා. නිවන විතරයි. නිබ්බාන. එතකොට ඒ නිසා අර හේතුන්ගෙන් හටගත් දෙයට අයිති උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා සියලු සංස්කාරවල පොදු ලක්ෂණයක් තියෙන්නේ. ඒක නිබ නිවනේ නැහැ. ඉපදීම නැසීම වෙනසීම කියන එක නිවනේ නැහැ. ඒ නිසා නිබ්බාන කියන්නේ පරම සැපය. නිබ්බාණං පරමං සුඛං කියලා කියන්නේ ඒකයි. ඒක පරම සැප වෙන්නේ අර හේතුන් නිසා හට නොගත්ත කමමයි. හේතුන්ගෙන් හටගත්ත දේවල් වලට ආйти දෙයක් තියෙනවා. උපාදෝ වය උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හේතුන්ගෙන් හටගත්ත දේවල් වල පොදු ලක්ෂණය තමයි ඉපදීම නැසීම වෙනසීම ප්‍රමාණ කොට තියෙන්නේ. එතකොට ඉපදීමක් නැසීමක් වෙනසීමක් තියෙන ඒවා තමයි අපි මේ අසුරු කරන්නේ, ගනුදෙනු කරන්නේ, එකතු වෙන්නේ. මේ අපි පාවිච්චි කරන්නෙම ලෝකේ නෙමෙයි. අපිට මේ කවලපවල නාවල අන්දල කරලා පරිස්සම් කරන්න වෙච්ච එකම හේතුන්ගෙන් හටගත් එක. ඒ නිසා මේ හේතුන්ගෙන් හටගත්ත හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් නම් හේතුන් නිසා හටගත්ත බවම බුද්ධ වචනේ පෙන්වන්නේ දුකක් හැටියට. ඒකයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යයෙන් බලන්න කිව්වේ. දුක්ඛාරිය සත්‍යයෙන් බලනකොට හැම තැනම දුක. දුකින් මිදෙච්ච එක තැනක් මට කියන්න පුළුවන් නම් අන්න මෙන්න මෙතන නම් දුක නෑ හාඳුරණි කියලා. හැම තැනම දුක තියෙනවා. බලන බලන හැම තැනකම දුකින් පිරී තිබෙන්නේ. ඒ බලන බලන හැම තැනකම පොඩි ආස්වාදයක් නැතුවම නිමි. ආස්වාදයක් නෑ කියලා කවදාවත් බුදුරජාණන් වහන්සේ වදාළේ නෑනේ. ආස්වාදය කියලා එකක් තියෙනවා. පොඩ්ඩයි ටිකයි තියෙන්නේ. ආස්වාදයේ තියෙන බොහොම ටිකයි. එතකොට ආස්වාදයේ බොහොම පොඩ්ඩක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාළේ ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න කියලා. අපි කරන්නේ ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න එක. ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න එකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියලා නෙමෙයි. ඒක දහම් පාසලේ ළමයිටි ගැන්නුවාට කමන්නේ. ඒක නිවන් මඟ වඩන කෙනෙක් ඒ මට්ටමින් දකින්න හොඳ නැහැ. එයාට නිවන් දකින්න බෑ එහෙම වුණොත්. ඒතර ආස්වාදේ ආස්වාදේ හැටියට දකින්න කලින් ඒක දකින්න එක සම්මාදිට්ඨිය. ආස්වාදේ ආස්වාදේ හැටියට දකින්න කලින් ආස්වාදේ අරමුණු වෙන්නේ සවිඥානික සත්‍යයට විතරනේ. ගස්කොලන් වලට ආස්වාදයක් නැහැ. ඉඩකඩම් වලට ආස්වාදයක් නැහැ. ඉඩකඩම් වල වාසය කරන මිනිසුන්ගේ හිතවලනේ ආස්වාදේ තියෙන්නේ. මහ පොළොවේ ආස්වාදේ කියලා එකක් නැහැ. මහ පොළොවට ආස්වාදේ කියලා එකක් ආදාළ නැහැ. මේ ගස්කොලන් වලට ආස්වාදේ කියලා එකක් අදාළ නැහැ. මේ ලෝකෙට ආස්වාදේ කියලා එකක් අදාළ නැහැ. බාහිර ලෝකෙට ආස්වාදේ කියලා එකක් අදාළ නැහැ. එතකොට ආස්වාදේ ආස්වාදේ කියන්නේ වා ඇසුරු කරන මිනිසුන්ගේ సంతානිය තුල පැන නගින දෙයක්. මිනිසුන්ගේ సంతානවල පැන නගින දෙයක්. එතකොට මිනිසුන්ගේ సంతානවල පැන නගින දෙයක් නිසා ආස්වාදේ ආස්වාදේ හැටියට දකින්න කියලා බුදුරජාණන්සේ වදාලා විතරක් නෙමෙයි ආස්වාදේ ගිනාපු ලෝකය දකින්න කියලාත් බුදුරජාණන්සේ වදාලා. ආස්වාදේ ගිනාපු ලෝකය දකින්න ඒ ලෝකය ඇසුරු කරනකොට ලෝකය ඇසුරු කරන තමන්ව පේනවනම් ඇසුරු කළ යුතු තමන්ගේ කියලා ගන්න පුළුවන් බාහිර දේකුත් පේනවනම් ඒ පේන්නේ අවිද්‍යාවට. ආස්වාදය ආස්වාදයේ හැටියට දකින්නකො සම්මාදිට්ඨිය. ආස්වාදේ කියන්නේ ගස්කොළන් වල තියෙන එකක් නෙමෙයි, මේ මහ පොළොවේ තියෙන එකක් නෙමෙයි, ගලාගෙන යන වතුරේ තියෙන එකක් නෙමෙයි, මේ ඉරේලියේ තියෙන එකක් නෙමෙයි, වාතයේ තියෙන එකක් නෙමෙයි, මේ අවකාශයේ තියෙන එකක් නෙමෙයි. ආස්වාදේ තියෙන්නේ විඥානයක් තියෙන මිනිසුන්ගේ හිතවල විතරයි. විඥානේ නැත්තම් ඒත් ආස්වාදේ කියලා ගන්නෑ. එකයි මැරිච්ච මිනිහෙක්ගේ ඇඟ ඇතුලේ කෑලි කපනකොට ඒ මිනිස්සයා කොයි විදියට කැපුවත් අපි ගණන් ගන්න නැත්තේ ඒකයි. පණ තියෙන මිනිහෙක් නං අපි යන්නේ නැහැ එම්බාම් කරන මිනිස්සෙක් ළඟට යන්නේ. අපි යන්නේ ඒ ඉතා සූක්ෂමව නිර්වින්දනය කරලා වේදනාව නොඇටහෙන මට්ටමට උපාය මාර්ග පාවිච්චි කරලා ඒ කෑලි වලට කරන හානිය පිළිබඳ ඉතාම තියුණු නුවණක් තියෙන වෛද්‍යවරයෙක් ළඟට යන්නේ අපි. අවිඥානිකත්වයේ ඇතුලේ විඥානේ බැහැර වුණාට පස්සේ අපි ඒක ගණන් ගන්නේ නැත්තේ වේදනාව කියන්නේ මේ කයට අදාළ දෙයක් නොවන නිසා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඇත්තටම අවබෝධය කරා යන්න ඕන නම් අවබෝධය කරා යන කෙනා ගොඩාක් දේවල් කරන්න ඕන කියලා දැන් මම විශ්වාස කරන්නේ. අවබෝධය කරා යන්න ඕන නම් ඔයාලට ගොඩාක් දේවල් කරන්න නැහැ. ගොඩාක් දේවල් කරන්න වෙලාවකුත් නැහැනේ. මේ ඉතා කාර්ය බහුල ජව සම්පන්න කෝලහාලයකට එකතු වෙච්ච ආර්ථිකමය උග්‍ර අරබුදයක් ඇතුලේ වාසය කරන අපට ලොකු වෙලාවක් ඇත්තේ නැහැ. අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි බලන්න ඕන ඉතාම පහසුවෙන් අවබෝධය කරා යන්න. අපි බලන්න ඕන පින්වත්නි පුළුවන් තරම් මේ බොහොම පහසුවෙන් මේ Tamange ජීවිත අවබෝධය කරා යන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒතර පහසුවෙන් ඒ කියන්නේ බුද්ධ ශාසනය කියන්නේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛ ප්‍රතිපදාවින් වහ අවබෝධය කරා යන අය ඉන්නවා. දුක්ඛා පටිපදා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්තා විඤ්ඤා සුඛ ප්‍රතිපදාවින් වහ අවබෝධය කරා යන අයත් ඉන්නවා. සුඛ ප්‍රතිපදාවින් හිමින් අවබෝධය කරා යන අයත් ඉන්නවා. දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛාපටිපදා දන්තා විඤ්ඤා කියලා තව දෙන්නෙක් ඉන්නවා. දුක් ප්‍රතිපදාවෙන් වහ අවබෝධය කරා යන අයත් ඉන්නවා. දුක් ප්‍රතිපදාවෙන් හෙමින් අවබෝධය කරා යන අයත් ඉන්නවා. හැබැයි මේ කාලේ අර මුල් දෙන්න නැන්නේ. සුඛාපටිපදා කිප්පා විඤ්ඤා සුඛාපටිපදා දන්තා විඤ්ඤා කියන දෙන්නම නැහැ. ඒ දෙන්නම නැහැ. හොයන්නත් එපා අයියා. ඇයි සුඛ ප්‍රතිපදා කියලා කියන්නේ හොඳට කාලා බීලා නිවන් දකින්නවා කියන එක නෙමෙයි. බුද්ධ ශාසනයේ සුඛාපටිපදා කියලා කියන්නේ ඉතාසුව පහසු ජීවිතයක් ඇතුලේ උන්ටට උඩුමහල් තලයේ ඒසි කාමරයක වෙඳලා නිවනටපත් වෙලා පඩිපෙලෙන් ලිෆ්ට් එකකින් පහළට එනවා කියන එක නෙමෙයි. සුඛාපටිපදා කියන්නේ අපේ සැප ප්‍රතිපදාව කියන එක නැසිලා තියන්නේ. ඇයි හොඳට බලනකොට අපිට තේරෙනවා අපේ සැප ප්‍රතිපදාව නැසිලා තියන්නේ අපේ සිත්වල තියෙන රාග ද්වේෂ මොහ නිසා. හොඳට බලන්න ජීවිතේ රාගදේශ මෝහ බහුලයි නං. රාගදේශ මෝහ නිසා දුක්දුම්න සුත් බහුලයි. හොඳර පලඩු. රාගේ වැඩි නං දුක බහුලයිනි. දේශේ වැඩි නං දුක බහුලයි. තොට රාගදේශ බහුලයි නං යා තුළ දුක බහුලයි. මෝහය බහුලයි නම් දුක බහුලයි. ඇයි මෝහය බහුල වුණාම වෙන්නේ ආස්වාදයේ බාහිර ලෝකයේ පැත්තට තියලා යා ගැට ගහනවා. ඒක තමයි වෙන්නේ. ඒක තමයි අපිට වරදින තැන. අපි ගොඩාක් වරද්ද ගන්න තැන තමයි සුඛ ආස්වාදය බාහිර ලෝකයේ පැත්තට තියලා අපි ගැට ගහ ගන්නවා. ඕක අපිට වරදින තැන. දුක්ඛ ආස්වාදේ බාහිර ලෝකයේ පැත්තට තියලා ගැට ගහ ගන්නවා. ඒතර බාහිර ලෝකයේ පැත්තට තියලා හැම වෙලාවකම ගැට ගහ ගන්නී. ආස්වාදේ බාහිර ලෝකයේ විසින් උපදවා දුන්න දෙයක් කියලා බලන එක මෝහයට අයිති. එතකොට එයාට බාහිර ලෝකේ වැඩ වැඩි දාඩුද වැඩි? බාහිර ලෝකේ වැඩ ඇයි යා හිතනවා උපදින යම් ආස්වාදයක් වේද? එහෙම හිතනවා. එයා හිතනවා එයා තුළ උපදින යම් ආස්වාදයක් වේද, ඒ ආස්වාදය බාහිර ලෝකය විසින් තමා කරා පමුණුවපු දෙයක් විදියට. එතකොට යන්ට එළිය ලෝකේ වැඩ වැඩි. ඒකයි දුක්ඛා පටිපදා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන්නේ එයාලා නේ. අද සුඛා දුක්ඛා පටිපදා සුඛා පටිපදා කියලා මේ බුද්ධ සාසනේ අදහස් කරන දේ ඔය පින්නතුන්ලා මනවින් දකින්න. එතකොට සුඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්තා විඤ්ඤා කියන්නේ සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යනවා. තමහර අයන සුඛ ප්‍රතිපදාවෙන් එමින් අවබෝධය කරා යනවා. එතකොට සුඛා පටිපදා සුඛ ප්‍රතිපදාව කියන්නේ රාග ද්වේෂ මෝහ ස්වභාවයෙන්ම අඩුයි. අඩු නිසා දුක අඩුයි. සුඛා පටිපදා කියන්නේ ඔන්න ඔය කැලලට. දුක්ඛා පටිපදා කියන්නේ රාග ද්වේෂ මෝහ බහුලයි. ගොඩක් බහුලයි. රාගය වැඩි යාගේ. නමුත් බුදුරජාණන් බලන්න වදාලා හරියම සතුටු වෙන්න පුළුවන් කතාවක්. මොකද්ද? සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන්න පුළුවන් අය ඉන්නවා කියලා. ඒ වගේම දුක් ප්‍රතිපදාවෙනුත් වහා අවබෝධය කරා යන්න පුළුවන් අය ඉන්නවා කියලා. ඒ කියන්නේ දුක් ප්‍රතිපදාවෙනුත් වහා අවබෝධය කරා අපිට යන්න පුළුවන්. කියන රාග දේශ මොහ බහුල වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර අය කියනවා අනේ හාඳුරණි මට භාවනාවක් කරගන්න බෑ. මට හරි අමාරුයි භාවනා කරන්න බෑයි. මගේ ගාවක් රාගේ බලවත් ද්වේෂේ බලවත්. සමහර අය කියනවා අපේ අම්මා භාවනා කළාට වැඩක් නැහැ හරියට කේන්ති ගන්නවා. එහෙම කියනවා. කවදාවත් කියන්න එපා. ඇයි? කේන්තිය කියන්නේ ද්වේෂය. දෝමනස්ස සාගත සිත. එහෙම දෝමනස්ස සාගත සිත බලවත් වුණා කියලා වහා අවබෝධය කරා යන්න පුළුවන් අය නෑ නෙමෙයි. ඉන්නවා. එන්ත කාටවත් ගරහන්න එපා. ලෝකෙ කාටවත් ගරහන්න එපා. මේ ධර්මයේ අසාගෙන දරාගෙන විමසාගෙන ඉන්න අය ඉන්න පුළුවන්. කෙලෙස්වල අඩුවක් නෑ. කෙලෙස් හරි බලවත්. කෙලෙසුන්ගේ අඩුවක් නැතුව හොත්තට කෙලෙස් මෝරලා වැඩෙන අය ඉන්නවා. මොකද මේක අපි හොත්තට තේරුම් ගන්න ඕන. අපිට තියෙන අන්තිම චාන්ස් එක මේ. මේ ශාලාවට ආපුවා ඉන්නව නේද? අන්තිම අවස්ථාව මේ අපිට උදා වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳට ඒක ඔළුවට ගන්න. දැන් ළඟදී ජීවිතේ අතෑරු. ඒ ජීවිතේ අතෑරෙන්නේ දරුවයි, ගෙදරයි, ඉඩමයි, කුඹුරයි, රත්තරන් බඩුයි, සාරි ඔක්කොමත් එක්ක අතෑරෙන්නේ. ආයි මේ ඔක්කොමත් එක්ක අතෑරෙනකොට ආය ඔයාලා ආය ආයි ඉපදින මට්ටමක් ඇතුළේ ඉන්නේ. ඇයි? පෝනෝභාවිකා භව සංකාරෝ. පුනර්භවය හැදෙන භව සංස්කාර ගොඩ නැගෙන එක නැවතිලා නැහැ ඔයාලගේ ජීවිතේ. පුනර්භවය හැදෙන භව සංස්කාර ගලන එක, භව සංස්කාර වලට එකතු වෙන එක නැවතිලා නැහැ. දැන් තව ටික වේලාවකින් ඔයාලගේ ජීවිත අතහරින්න පුළුවන්. අපි දන්නේ පොඩි වෙලාවකින් ඔයාලට ජීවිතය අතහැරෙන අවස්ථාව එන්න පුළුවන්. එදාට ඒ වෙලාවට ඔය ඔක්කොමත් එක්ක ඔයාලට අතහැරින්නේ. ඒ අතහැරෙනකොට ඔයාලගේ ජීවිතයට ජවයක් විදියට නැවත උපත සකස් වීම පිණිස බලපාන එකම එක දෙයයි තියෙන්නේ. ඒ තමයි පෝනෝ භාවිකා භව සංකාරෝ. පුනර්භවය හැදෙන භව සංස්කාර. අපි හැමෝගේම පැවිද්දෙක් පවා අනාතයි පින්වත්නි. ගිහියෝ ගැන ඔයාලා ගැන කවර කතාද? ඒ කියන්නේ පැවිද්දෙක් පවා නිරයට යන්න පුළුවන් සිවුරක් පොරෝගෙන ඉන්න කෙනෙක්. ගිහියෝ ගැන කතා කරන්න දැන් එහෙනම් ඔයාලා කොහොමත් අනාතයි. ඇයි ඔයාලා කාම භෝගී ජීවිතේ ගෙවමින් පින්වත් නීතා ඉතාම කාමයන්ට බර වුණු නික්කම්ම සැපේ උරගාන්නේ නැති පිරිසක් විදියට ඔයාලා බුද්ධ ශාසනේ ඉන්නේ. හැබැයි අපිට තියෙන වාසනාව තමයි පින්වත්නි බලන්න අපි සතුටු වෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ එබඳු කෙනෙකුටත් සංසිඳීම පිණිස අනුශාසනා කළා. එබඳු කෙනෙකුටත් දුක නිමා කරගන්න උපකාර කළා. නමුත් අර ස්වභාවයෙන්ම ධර්මයට අකමැත්තක් අපේ සිතේ තියෙනවා. එච්චරයි සසරට අර පුනර්භවයේ හැදෙන භව සංස්කාරවලට බැඳී යාමක්නේ සසරේ ස්වභාවය. පුනර්භවයේ හැදෙන භව සංස්කාරවලට බැඳී යාමක් තමයි අපේ ගති. ඒ නිසා ස්වභාවයෙන්ම ධර්මයට අකමැත් වෙනවා. ධර්මයේ අහණික වුණත් කොච්චර අමාරුද බලන්න. නිර්මල පරියප්ති අහණික අපි මේ සද්ධාවෙන් ඔහොම ආවට ඔයාලා ඔය වාඩි වෙලා ඉන්න එක පවා කොච්චර අමාරුද කියලා ඔයාලා බලන්නකෝ. දැන් පෞගල් ක්‍රිකට් මැච් තිබුණා. කන්නේ බොන්නේ නැතුව මිනිස්සු බලාගෙන හිටියේ නැද්ද? කන්න මතක් වෙන්නේ නැහැ. තේක මතක් වෙන්නේ නැහැ. බලාගෙන ඉන්නවා මේ මොකද්ද වෙන්නේ කියලා. Tamanට සතරමානි දානියවත් පහළ වෙනවා නම් කමන්නේ දිනුවම. බලාගෙන ඉන්න. දමු ධර්මය අහනකොට පින්වත් ඊම ධර්මීයට හැකිලිච්ච කමක් සිටි. ධර්මී ඉස්සරහා කඩා වැටෙන කම. ධර්මී ඉස්සරහා නිකන් හරි උදාසීන කම අපේ තියෙනවා. කම්මැලි කම. ධර්මී ඉස්සරහාම නින්දට වැටෙන කම අපේ ඉස්සරහා තියෙනවා. ජීවිතේ වැඩි කාලයක් නිදාගත්ත જાතියක් විදියට ධර්මී කියන තැනත් එහෙමනම් අපි කොච්චර අසරණයිද? එතකොට ධර්මී කියන්නේ ගොඩාක් වටිනාද? ඒක මේ ඔයාලට චෝදනාවක් නෙමෙයි කරන්නේ. දෝෂාරෝපණයන්නේ මේක මේ සංසාරයේ පුනර්භවයේ පිණිස භව සංස්කාර හැදෙන මිනිසුන්ගේ හැටි. ඒකෙන් ඔයා ඒ උදාසීනකමින් අයින් වෙලා ධර්මයට එන්න තියෙන්නේ පුදුම සිහිනුවණක් තිබ්බොත් විතරයි. පුදුම සිහිනුවණක් ඕන ධර්මීසරා හිටගන්න. ධර්මීසරා හිටගත්තා කියන්නේ මේ පාසයකට සැරයක් දන් අරන් යන එක එහෙම නෙමෙයි. පන්සලට දාන ටික අරන් ගින් ආන්දරුන්ගේ සුව දුක් කාලා රුපියල් 500,000 කාඳුරු බෙහෙත් ගන්නත් ඇන්ලොප් එක දාලා දීලා ඉන්නේ. ඒකෙම නිමී ධර්මී කියන්නේ. ධර්මී කියන්නේ මේ මොහොතේ ඉන්න තැන ඒ ඉරියව්ව තුල සිහිය පවත්වන්න දක්ෂකම. ඒ ඉන්න ඉරියව්ව තුල සිහිය පවත්වන්න දක්ෂකම. ඒ දක්ෂකම මොන ලෝකේ හිටියත් ඒ දක්ෂකමට කඩා වැටෙන්න දෙන්න එපා. ඒ දක්ෂකම අපේ ජීවිතවලට ගොඩාක් වමනා කරනවා. ඒ දක්ෂකම නැත්තම් අපිට මුකුත් කරන්න බෑ පින්වත් නී. මුකුත් කරන්න බෑ ඒ දක්ෂකම නැත්තම්. ඒ දක්ෂකම අපිට අපේ ජීවිතවලට උවමනා කරනවා. ඕනේ ඒ දක්ෂකම. මේ ජීවිතයේ දක්ෂකම නැති වුණොත් අපිට පින්වත් නී වැඩක් නෑ. ඒ නිසා මතක තියාගන්න එක දෙයක් මේ කාලේ දුකසේ අවබෝධය කරා යන්න තියෙන්නේ. සුවසේ අවබෝධය කරා යන යුගේ ඉවරයිද? ඒක සාමාන්‍ය බුද්ධත්වයෙන් පස්සේ අවුරුදු 500ක් විතර ඇතුළතම ඉවරයි ඒක. ඒ යුගය. එහෙම යුගයක් නැහැ පින්වත් නේද? සුකාපටිපදා කිප්පා විඤ්ඤා සුකාපටිපදා දන්තා විඤ්ඤා කියලා එකක් මේක මහපොළුවේ නැහැ එහෙම එකක්. එහෙනම් මේ කාලේ අවබෝධය කරා යන්න තියෙන දුක්ඛාපටිපදාකේ වාසනාව තමයි සැපය. රසවත්ම දේ තමයි දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. දුක්ඛා පටිපදා දන්තාවේ දුකසේත් වහ අවබෝධය කරා යන්න පුළුවන් පොටක් තියෙනවා. දැන් එතකොට එහෙනම් මතක තියාගන්න දුක්ඛා පටිපදා සුඛා පටිපදා කියන අඬා අඬා සිල් රකින්නවා කියන එක නෙමෙයි. අඬා අඬා හරි සිල් ගන්න ඕන අපි. අමාරුයි අමාරුයි කිය කිය හරි සිල් ගන්න ඕන. දැන් නම් කාමභෝගී ලෝකේ අර්ථය ඉස්සරහට අරගෙන පිළිවෙත් පුරන අර්ථය පිටිපස්සට දාගන්න එපා. දැන් ප්‍රමාදයි හොඳට. කාමභෝගී අර්ථය ඉස්සරහට අරගෙන කියන්නේ අද වැඩ අද රෙදි හොදන්න තියෙනවා කියලා යන පිළිවෙත් පුරන එක නවත්තන්න එපා. මේ ලංකා මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ පොයේ දවස කියන්නේ රෙදි හොදන්න හම්බෙච්ච එකක් කියලා නේ. ලංකා මිනිසුන්ට පොයේ පේන්නේ ඒ වගේ. පින්වත්නි උපෝසතයට ලැබිච්ච අවස්ථාවක් ඉදිරියට සලකන්න. ලංකා මිනිස්සු තායින් මේ පොයේ දවසේ මේ ලංකාව බෞද්ධ රටක් නේ. පොයේ දවසේ නිවාඩු දෙන්නේ ලංකාවේ මිනිසුන්ට රෙදි හෝදන්න කියලා ලංකාවේ උපාසකම්මල හිතානින්. වලම්පිගම් හොදගෙන මකුළු දැල් කඩන්න හම්බෙච්ච චාන්ස් එකක් කියලා එයාලා හිතන්නේ. පෝය කියන්නේ මකුළු දැල් කඩන්න හම්බෙච්ච එකක් නෙමෙයි. පෝය කියන්නේ උපෝසතේට ලැබිච්ච අවස්ථාව. අන්න ඔය නිසා ලංකාවේ මිනිසුන්ට yaad දෙන්නේ නැහැ. ලංකාවේ මිනිසුන් රැකියාව කළත් yaad දෙන්නේ නැහැ. පින්වත් මේ මහ පොළවේ කතාව තේරුම් ගන්න. පොඩි දෙයක් මම මේ කිව්වේ. පෝයට හැම ශ්‍රාවකෙක්ම උපෝසතේ අදිෂ්ඨාන කරන පන්සලටම නොගියට කමන්නේ. යන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන් නේ. උදේම භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා උපෝසතේ සමාදන් වෙන්න. උතුරු සළු නැති වුණාට කමන්නේ. සුදු රෙදි නැති වුණාට කමන්නේ. පහුවෙන්ද එළි වෙනකන් උපෝසතේ ඉන්න. තුන් මාසයක් ඉඳලා බලන්න හරි සතුටක් තියෙනවා. රැකියාව කළත් යාදෙනවා. ගමේ මිනිස්සු කියනකොට යාදෙනවා කියලා. දැන් මේ කාලේ කොච්චර හම්බ කළත් යාදෙන්නේ නැහැ. සල්ලි ටික හම්බ වෙනවා. ඊළඟ සතිය වෙනකොට වැලේ වෙල නැහැ. පුදුම සරණයි. ඇයි? මිනිසුන්ගේ ගුණධර්ම එච්චරට මිය ගිහින්. ගුණධර්ම මැරුණා කියන්නේ අනාතයි. ගුණධර්ම මිය ගියොත් ජීවිතය ඉවරයි. මොකද මේ තියෙන්නේ බුද්ධ ශාසනය. අපේ ඉඩකඩම් ගෙවල් දොරවල් තියෙන්නේ රහතන් වහන්සේලා වැඩ හිටිය තැන්වල. ඒකයි අපිට yaad දෙන්නේ නැත්තේ. ඔය අපේ ඉඩම් කියලා අපි ඔප්පු හදාගෙන තිබ්බට දැන් පෞකාලේ ඉඩම් දුන්නනේ. මේ ආණ්ඩුවත් බෙදලා දෙනවා මේක බිම් සවිය අර සවිය මේ සවිය කීක දෙනවා මිනිසුන්ට ඔප්පු තිරප්පු. හරිද? ඊට පස්සේ ඒක මත තක්සේරුව තීරණය කරනවා මේක තින්නක් කර ඔප්පු මේක ස්වර්ණ භූමිය ඔප්පු කීක ඔප්පු වර්ග තියෙනවනේ. ඒක ඊට පස්සේ ෆයිල් එකකට දාලා ඕක අල්මාරිය දාලා සතියෙන් සතිය අරන් බලලා ආය අල්මාරියට දාලා තියෙනවා. මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒක උරුමේ කියලා. මේක රහතන් වහන්සේලාගේ උරුමයක් පින්වත්නි. මේ ලංකාව කියන්නේ එහෙම තැන. ලංකාව කියන්නේ රහතන් වහන්සේලා වැඩ හිටිය තැනනේ. පින්වත්නි එච්චර රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන. ලංකාවේ මම පුදුම තැනක්. සිතුල්පව්වේ විතරක් දහස් ගාණක් රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන. අද හාමුදුරු කෙනෙක් එක්කනයි දෙන්නයි ඒක ආරාමෙට ඉන්නේ. ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ හාමුදුරුවරු 100ක් 200ක් 300ක් 1000ක් 1500ක් එක ආරාමෙක ඉඳලා තියෙනවා. මහවිහාරේ 20000ක් ඉඳලා අනුරාධපුර මහවිහාරේ විතර කාම්දරු 20000ක් ඉඳලා අබේගිරිය 10000ක් ඉඳලා ජේතවනාරාමි 10000ක් ඉඳලා තියෙනවා. ඒතකොට එතනත් 20000ක් ඉඳලා තියෙනවා. මහවිහාරේ 20000යි ජේතවනාරාමි අබේගිරිය 20000යි ආරාම තුනක 40000ක් ඉඳලා. අද එක නමයි. තව එක නමක් හිටියොත් ඉඩන් නඩුවක් තියෙනවා. එක නමයි ඉන්නේ. තවත් එක නමක් හිටියොත් නඩුවක් යනවා පන්තලෙ. ඕන් අපි ඉන්න තැන. පින් අපි කොතනද ඉන්නේ? එහෙම ඒකයි දුකසේ අවබෝධය කරා යන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ ඉඩන් නඩුවට දෙන්න දෙපැ දායක බෙදෙනවා. ආන්දරල දෙන්නේ කිටු බෙදා ගන්නවා දෙගොල්ලෝ. ඊට පස්සේ දායකයොත් බෙදෙනවා දෙපැත්තට. මම දැකලා තිනවා එම් පන්සල්. හරියට මම දැකලා තිනවා. දායකයෝ බෙදෙනවා. එතකොට අර තමන් කැමති හාඳුරු නැත්තම් එයා එදා යන්නේ නැහැ පන්සලට. දානි ගෙනියන්නේ. ඒ හාඳුරු නැත්තම් යන්නේ. ඒ හාඳුරු ඉන්න වෙලාව බලලා මේට ඒ හාඳුරුගේ පැත්තට වෙන පිරිසක් අරහාරුගේ පැත්තට වෙන පිරිසක් හරියට අකුසල් කරගන්නවා. ඒ ගමන් මේ අහනෝ ඇවිල්ලා අපිනුත් ඒවට මැදිහත් මේ සෝවාන් වෙන්න බැරිද කියලා ඇවිල්ලා අහනෝ හම්බ වෙලා. මේ සකුරුදාගාමි වෙන්න මං හිතාන ඉන්නේ. මට ඕන සකුරුදාගාමි බැරිද සකුරුදාගාමි වෙන විදිය කියන්නේ කියලා. පින්වත්නි මේ කෙලෙස් කෝලහලයේ ඇතුලේ ඕගොල්ලෝ ඉන්නේ අමාරුවක. ඒ අමාරුව ඇතුලේ අවබෝධය කරා යන එක දුෂ්කර දෙයක්. හැබැයි මේ කාලේ දුකසේ අවබෝධය කරා යන්න පුළුවන්. ඒක දුකා පටිපදා කියන්නේ රාග දේශ මොහ බහුලයි. ඒ නිසා දුක් දොම්නස් බහුලයි. රාගේ බලවත් වෙනකොට දුක වැඩි. ද්වේෂේ බලවත් වුණාම දුක වැඩි. දුක හිතේනේ. මෝහේ බලවත් වෙනකොට දුක වැඩි. රාග දේශ මොහ බලවත් වෙන්න දුක වැඩි. හන්දට බලන්නකො රාගයෙන් නිදහස් වෙච්ච තැනක විතරාගි වෙච්ච උත්තමයකට දුක තියෙනවද? පින්වත්නි අයි රාගේ නිසා තමයි පින්වත්නි ඒ අරමුණු හොයන්න හිතෙන්නේ. රාගේ නිසා තමයි ඒ අරමුණු මත පදිංචි වෙන්න හිතෙන්නේ. රාගේ නිසා තමයි පින්වත්නි ඒ අරමුණු මතක තියාගන්න හිතෙන්නේ. රාගේ නිසා තමයි පින්වත්නි ඒ ඒ මතක තබා ගත්තෙම නැවත නැවත ආවර්ජනය කරන්න හිතෙනවා රැටිද්දි. රාගයට අදාළ නිමිති ටික රාගය නිසා තමයි පින්නත්නි අරමුණු ආයේ හොයලා බලන්න හිතෙනවා. ඔවා හොයලා බලන්න හිතෙනවා. හොයාගෙන යන්න හිතෙනවා. රාගේ බලවත් වුණා මෙහෙමයි. රාගේ බලවත් වුණාට පස්සේ තමයි සැකේ එන්නේ. සැකේ නැන් රාගේ නැත්තම්. අපි ලෝකේ සැක කරන්නේ නෑනේ. අපි ලෝකයේම සැක කරන්නේ. අපි රාගයෙන් යම් තේකට බැඳුනද රාගික නැලීම කියන්නේ ඇලීම පදනම් කරගෙන අපි යමකට බැඳුනද ඒ බැඳිච්ච දේ ගැන අපිට සැකෙන්නේ. බැඳිච්ච දේ ගැන හරි සැකයි. ඇයි ඒ සැකෙන්නේ? ඒ සරාගී භවෙන් යුක්ත දේ එයා ආසයි එයාගේ වසඟේ තියාගන්න. එයා කැමති එයාගේ වසඟේ තියා. එයා බයයි එයාගේ වසඟෙන් ගිලිහෙයි කියලා. ඒකයි බිරිඳයි ස්වාමියයි අතර සැකෙන්නේ. ආදරය කරන තරුණ දරුවෝ අතර සැකෙන්නේ එකයි. ඒ සැකෙන්නේ එළියකෙන සැක කරන්න ඕන නිසාම නෙමෙයි, රාගේ බලවත් නිසා. සැක එනකොට යා දකින්න ඕන මගේ රාගේ මෙච්චරට බලවත්ද? සමහරට ෆෝන් එක ආන්සර් නොකළොත් සැකේනෝ. ෆෝන් ඒ කියන්නේ මොකක් හරි වැඩක ඉන්න පුළුවන්නේ. දෙවරක් තුන්වරක් ගන්නවා සැකේනෝ. ඊට පස්සේ මේ පැත්තෙන් ෆෝන් එක වහලත් දානවා. එතන අපිට හිතෙනවා එළියෙන් බැලුවම කොච්චර ලාමකයිද කියලා. නෑ පින්වත්නි, ඒ සරාගී බව නිසා වෙන ව්‍යාකූල අර්බුදයක්. මේ කෙලෙස් රාගදේශමෝ බලවත් නම් දුක බලවත්. දුකෙන් ගැලවෙන එක ලේසි නෑ. දුකෙන් ගැලවෙන්න අමාරුයි. එතකොට මේ රාගදේශමෝහ පදනම් කරගෙන දුක්දොම්නස් බහුල වෙනකොට එයා කොහොමද අවබෝධය කරා යන්නේ? අවබෝධය කරා යන්නේ ඒ රාගදේශමෝහ ටික එයා දකින්න ඕනේ එයාගේ සිති. එයා රාගය ද්වේෂය මෝහය බලවත් වුණාට කමන්නේ. එයා දකින්න ඕන තව සිතකින් මාතුල රාගදේශමෝහ බලවත් නේද? ඒ රාගදේශමෝහ බලවත් නිසා රාගදේශමෝහ වලට අදාළ ලෝකේ හොයාගෙන යන කමක් මාතුල තියනවා නේද? රාගදේශමෝහ සහගත ලෝකේ මතක තබා ගැනීමක් මාතුල තියනවා නේද? ඒ රාගදේශමෝහ සහගත ලෝකේ මතක තබාගෙන නැවත නැවත ආවර්ජනී කරන කමක් මාතුල තියනවා නේද? ඒ ආවර්ජනී කරමින් නැවත නැවත ඒ රාගදේශමෝහ වලට අදාළ ලෝකේ හඹාගෙන යෑමක් මාතුල තියනවා නේද? ඒ හඹාගෙන යෑමේදී සැක සංකා මේ ආදී අතිරේක උපක්ලේශ ඒවා නිසා පැන නැගුණු අතිරේක කෙලෙසුත් මාතුල පැන නගිනවා නේද කියලා අර මූලික ක්ලේශයන් පදනම් කරගෙන තමා තුල පැන නගින අතුරු ක්ලේශයනුත් එයා දකින්න ඕන. ඒ දකින සිත කියන්නේ කුසලය. ඒකයි ඔය ධර්මී තින්නේ අකුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස. අකුසල ධර්ම නිසා කුසල ධර්ම උපද්දවන්න පුළුවන් තැනක් තියෙනවා බුද්ධ ශාසනේ. වෙන කොහෙවත් නැහැ. අකුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස. අකුසලයේ නිසා යාතුල උපදිනවා කුසල ධර්මයක්. මිනිසු පුදුම වෙයි එහෙම කියනකොට. අකුසල නිසා අකුසල්නේ වැඩෙන්නේ. බුද්ධ ශාසනයේ ඉස්සර අකුසලයේ නිසා අකුසලා ධම්ම කුසලස්ස ධම්මස්ස අභ්‍යාකතස්ස ධම්මස හේතුපච්චයේන පච්චයෝ කියලා යෙදුමක් තියෙනවා. අකුසල් රාගදේශ මොහ බලවත්. රාගදේශ මොහ නිසා පැන නගින දුක් දුම්නසුත් බලවත්. ඒ නිසා මේ කාලේ සුවසේ අවබෝධය කරා යන්න බෑ. මේ කාලේ දුකසේ අවබෝධය කරා යන්නයි තියෙන්නේ. දුකසේ අවබෝධය කරා යනවා නම් එයාට තියෙන්නේ එකම එක පොටයි. මොන ලෝකෙ හිටියත් කමක් නැහැ. කොයි විදිය ජීවිතයක් තිබ්බත් කමක් නැහැ. එයා එයාගේ රාගදේශ මොහ බලවත් බවම දකින්න ඕන. ඒ රාගදේශ මොහ බලවත් නිසා ඒ රාගදේශ මොහ සහගත ලෝකේ දරණ බව දකින්න ඕන. රාගදේශ මොහ දරණ බව නිසා ඒ රාගදේශ මොහ වලට අදාළ විදියට තමන් මානසිකාරය කරන බව දකින්න ඕන. රාගදේශ මොහ වලට අදාළ විදියට තමන් ලෝකේ මතක තබා ගන්න විදිය දකින්න ඕන. ඒ මතක තබාගෙන රාගදේශ මොහ වලට අදාළ විදියට ලෝකේ හඹාගෙන යනවා. ආයය බලනවා, ආයය අහනවා, ආයය හොයලා බලනවා, කෝල් කරලා බලනවා, විමසලා බලනවා, ගිහින් බලනවා. සමහරව ගිහින් බලලෙන් හිතෙනවා. ගිහින් බලලෙන් හිතනවා. දැන් දරුව කතා කරන්නේ නැත්නම් එයා කොළඹ නම් ඉන්නේ. සමහර මිනිස්සු වෙනවා මාතර ඉඳලා කොළඹට ඇවිල්ලා බලනවා. අනේ මොකද දන්නේ ෆෝන් එක ආන්සර් කරේ. ඇයි මෙච්චර දුර ආවේ? නෑ මං කෝල් කීපයක් ගත්තා, වැඩ කරන්නේ නෑ, වැඩ කරේ නෑ. මම මේ මොකද කියලා බලලා යන්න ආවේ. ඇයි? රාග දේශ මොහ බලවත් හඹාගෙන යන්න හිතන වැඩ ඔක්කොම අතහැරලා දාලා ඒ රාග දේශ මොහලට බලවත් වෙච්ච ලෝකය අරමුණු වෙනවා. අර ඉතුරු අරමුණු වෙන්නේ කණේකවත් අරමුණු වෙන්නේ නැහැ ඒ වෙලාවට. හොයාගෙන යනවා. පුදුමයි. අනේ මට කොච්චර ආදරේද යා කියලා හිතන්න එපා. එහෙම හිතන්න එපා. දැන් මට මතකයි එක නෝනා කෙනෙක් කිව්වා දැන් ඒගොල්ලෝ දික්කසාද වෙලා ඉන්නේ. නමුත් ඒ නෝනා මට කිව්වා ඒ කාලේ ඔය අපේ මහත්තයා දැන් ඔහම වුණාට ඒ කාලේ අපේ මහත්තයා මේ මම කොහරි මොන හරි ඇඳුමක් හරි ගන්න යනවා කියලා කිව්වොත් එයා කියනවා අපෝය වාය යන්න එපා තනියෙන් කියනවා. ආදරේ කරන කාලේ. එහෙම කියලා එයාගේ ගෙදර තිබ්බේ කිලෝමීටර් 45ක් දුරයි. මාව මේ ඇඳුමක් ගන්න, ඒ කියන්නේ පොඩි දෙයකට සමහරට කොණ්ඩ කටුවක් ගන්නවත් යන්න දෙන්නේ නැහැ. පොඩි එයා කිලෝමීටර් 45ක් බයික් එකේ එනවා මාව ගන්න. අරගෙන ඉස්සරහා කඩේට මාව ඉක්කරගෙන යනවා. කඩෙත් ඔන්න කිලෝමීටර් 10කවත් දුර තියෙනවනේ ඒත් කමන්නේ. මේ ඇස් මට්ට මේ තියෙන කඩේට ඉක්කරගෙන යනවලු. මීටර 3400ක තියෙන කඩේට ගිහින් ඊට පස්සේ කඩෙන් ඒ අදාළ පුංචි දෙයක් කියනවා. එයා කියන්නේ ඒ කාලේ කොච්චර යාට වටිනාකම දුන්නද කියන එක කියන්න ඔය කිව්වේ. ඒ පොඩි දේ යාට අරන් දීලා ගෙදරට ඉක්කරගෙන එනවලු. ගෙදරට දාලා එයා ආයෙත් අර කිලෝමීටර් 45ක් ගෙවාගෙන ආයෙත් බයික් එකේ තෙල් පුච්චගෙන යනවා. එහෙම හිටපු මනුස්සයා දැන් මෙහෙම වුණා කියලා එයා කියනවා. එහෙම කළේ ඇයි? ඒ කාලේ තිබ්බා විශේෂ අගයක් සරාගී බව පදනම් කරගෙන. දැන් එයාට ඒක වටිනාකම ඉන්නේ. වටිනාකම ඉන්නේ නැති කිසි දෙයක් ගැන අපි උනන්දු නැහැ. අපේ සිතේ වටිනාකම අපේ සිතින් උපාදානය කරගෙන ඉන්න තන් තමයි අපි ලෝකයේ ගැන ওই සංවේදී. ලෝකයේ ගැන උනන්දු. ඒ උනන්දුව බුදුරජාණන් වහන්සේට නෑ. ඒ උනන්දුව භාග්‍යතුන් වහන්සේට තිබුණේ මහා කරුණාවක් විතරයි. ඒ කෙලෙස් සහගත උත්තේජනය නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට රේඛාවකින් බෙදලා ලෝකේ පෙනුන්නේ සුනීත සෝපාක වැනි දරිද්‍රතාවේ පදනම් කරගෙන සමාජ බෙදුම්වාදයේ පදනම් කරගෙන ඉතා පීඩිත කෙනෙකුට යම් කරුණාවන්ත සිතක් භාග්‍යවතුන් වහන්සේ තුළ උපන්නාද එබඳුම කරුණාවකින් සමන්නාගතව තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේ දෙස බැලුවේ. වෙනස් හැඟීමක් තිබ්බේ නැහැ. වෙනත් හැඟීමක් තිබ්බේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දැක්කේ මේ සියලු බුද්ධ ශ්‍රාවකයන් උන්වහන්සේගේ ලය මණ්ඩලයේ උපන් ශ්‍රාවකයන් හැටියටයි. එච්චරයි උන්වහන්සේ දැක්කේ. බෙදීමක් නැහැ. රේඛාවක් නැහැ. ලෝකේ බෙදන්නේ රේඛාවකින්. රාග දේශ මොහ තිබ්බොත් ඒ රාග දේශ මොහ නිසා වැන නගින අර ලෝකේ හොයාගෙන යන එක හඹාගෙන යන එක අරමුණු ගන්න එක ඒ අරමුණු මත පදිංචි වෙලා ඉන්න එක ඒ අරමුණු සම්බන්ධ නැවත නැවත ගවේෂණය කරද්දී ඇති වෙන සැක සංකා බය ඇති වෙනවා. බය ඇති වෙනවා. අනේ මට කෝල් කරේ නැති නිසා මං හරි බයින් හිටියේ කියලා කියනවා. අපිට වෙන අය ගැන කිසි බයක් නැහැ. ඇයි? රාග දේශ මොහ වලට පදනම් වෙච්ච අරමුණු සම්බන්ධ අපිට බියක් ඇති ගැනීමක් උපදිනවා. මෙන්න මෙහෙම උපදිනකොට අපි ලෝකේ පෙලන්න හොඳ නැහැ. මෙබඳු රාගදේශ මොහ මා තුළ බලවත්. ඒ බලවත් නිසාම මම ලෝකේ හඹාගෙන යෑමක් තියෙනවා. ඒ අරමුණු දැරීමක් තියෙනවා. ඒ අරමුණු මතක තබා ගැනීමක් තියෙනවා. මතක තබාගත් අරමුණු විශ්ලේෂණය කිරීමක් තියෙනවා. ඒ අරමුණු හොයා බැලීමක් තියෙනවා. ඒවට මොනවද උනේ නැත්ති කියලා හොයලා බලන එකක් තියෙනවා. එකඟතා ඇති වෙනවා. ප්‍රඥප්ති පනව ගැනීම ඇති වෙනවා. හරි කමන්නේ අදින් පස්සේ මේ විදිහට ඉන්න ඕන කියලා පනව ගන්නවා. ඒ පනවා ගැනීම ඇතුලේ පින්වත්නි මේ පනව ගන්නවා බරපතල විදිහට ඔයා මෙහෙම ඉන්න ඕන අදින් පස්සේ. කමන්නේ පරණ වැරදි කමන්නේ. අදින් පස්සේ අපි අතර රහස් තියෙන්න බෑ කියලා කියනවා. ඒ උනාස හැමෝගෙම ජීවිතේ හැංගිච්ච රහස් තියෙනවා. හැමෝම රහස් කතාවක් තියෙනවා. ඔක්කොම ඉන්නේ ලෝකේ ප්‍රෝඩාවක. ඔයාගේ ස්වාමියත් ඉන්නේ මා ප්‍රෝඩාවක, ඔයත් ඉන්නේ ප්‍රෝඩාවක. ඔයාගේ බිරිඳත් ඉන්නේ ප්‍රෝඩාවක, ඔයත් ඉන්නේ ප්‍රෝඩාවක. ඔයාලගේ දරුවෝ ඉන්නේත් ප්‍රෝඩාවක, අම්මා ඉන්නේත් ප්‍රෝඩාවක. ඇතුළේ තත්ත්වේ ප්‍රකට කරන්න පුළුවන් ඇතුළාන්තයක් නෑ අපි කාටවත්. භික්ෂුවක් විදියට සියලු භික්ෂුන්ටවත් එයාලගේ ඇතුළේ තත්ත්වේ එළියට ප්‍රකට කරන්න බෑ. භික්ෂුවකගේ ඇතුළේ කතාව ප්‍රකට වුණොත් දානි ටික නවතිනවා. අම්මගේ ඇතුළේ කතාව ප්‍රකට වුණොත් එහෙම මාතෘ හැඟීම දරුවට අහිමි වෙලා යනවා. දරුවගේ ඇතුලේ පේන්න ගියොත් එම අම්මට මූණ බලන්න හිතෙන්නේ. එච්චරට රාගේ බලවත්, එච්චරට දේශේ බලවත්, එච්චරට ඡන්දේ බලවත්, එච්චරට අභිනිවේශේ බලවත්, එච්චරට ප්‍රෝඩාකාරී ඇංගිච්ච කතා ගොඩාක් ඇතුලේ තියාගෙන ඉන්නවා කෙලෙස් බලවත් නිසා. එහෙම කියලා අපි කවදාවත් ලෝකයට ගරහන්න හොඳ නැහැ. අපි ඒ බඳු රාගදේශමෝ බලවත්, ඒ නිසා දුක්දොම්නස් මේ කාලේ බලවත් කියලා දකිනකොට ඒ දැකීම් මාත්‍රය කුසලය. ඒ දැකීම් මාත්‍රය තමයි කුසලය. අන්නේ කුසලය උපද්දවන්න පුළුවන් වුණොත් අකුසල ධම්මා කුසලස්ස ධම්මස්. අකුසල් ධර්ම නිසා කුසල් ධර්ම උපදිනවා. අකුසල ධම්මා කුසලස්ස ධම්මස්ස අභ්‍යාකතස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයෝ. අකුසලයේ නිසා කුසලයේ උපදින පොටක් තියෙනවා පින්වත්නි. ඒ නිසා අපි බය වෙන්න ඕනේ. ඒ දැක්මට අපි පින්වත්නි කොම කොමාරි එකතු වෙන්න ඕන. එහෙම නැති වුණොත් මොකුත් කරන්න බෑ. ඒ දැක්මත් එක්ක තමයි අපි ලෝකේ විසිරවල බලන්න කො වටිනාකම කියලා. අපිට රාගේ ඇති වෙන්නේ වටිනාකම පෙනුනමනේ. දේශේ ඇති වෙන්නේ අගේ පේන තැනනේ. බණුන් අහනවා මම, අරයා මට බනිනවා, මම බණුන් අහන්න මිනිහෙක් නෙමෙයි කියලා මාව පේනවා. අනේ පින්වත්නි, මේ යුගයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉන්න දුර්වලම ශ්‍රාවකෙක් තමන් කියලා දකින්න. අපිට ඒ දුර්වලකම පේන්නේ, අපිට පේන්නේ පන්සලට ආධාර කරපුවා, රන් වැටවල් ගහන්න කණු ගිහින් දුන්නේවා, ගඩොල් වලට සල්ලි දුන්නේවා, පන්සලට සිමෙන්ති කොට දුන්නේවා, මාසයක් ගානේ ව්‍යංජන දෙක තුනක් හදාන දානි ටිකක් අරන් ගිහින් පූජා කරපුවා. ඕවා මත අපි හිතනවා අපි මෙහෙම කළා ආන්දරෝ ඉන්න ඕන පන්සකූලෙට. අත් දවසේ දානි කරලා නොදුන්නොත් බලා ගන්න. වගේ නිකන් මහා විශාල බුද්ධ ශාසනය ඉස්සරහා එරෙහිව අභියෝග කරන මට්ටමක් ලංකාවේ බෞද්ධයන්ට තියෙන. ඒ නිසා මම නම් සම්ප්‍රදායක් විදිහට පන්සකූලවලට යන්නේ. පන්සකූල නරක දෙයක් නෙමෙයි, මම යන්නේ. ඉතින් එච්චර. හිතවත් කෙනෙක් මලත් මම යන්නේ. එතකොට යා අමනාපුණුත්, ඉතින් අමනාපුණුත් එයාගේ ස්වභාවයක් නේක. ඉතින් මම මොනවා කරන්න, සෑහෙන කාලයක් ගිහින්න. ඉතින් හාමුදුරු කෙනෙක් බල කරලා ඇවිටලි කරා, අනේ බලන්නකො මේ කොහොම හරි වඩින්න, මේ දැන් බලන්න මේ පාන්තකුවලට හාමුදුරු නෑ කිව්වොත් ගිහින් වාඩි වෙනවා නිකන් ගිහින්. කිසිම හැඟීමක් ඉන්නේ. එතකොට ඒ අවස්ථාවේ, කියන්නේ මං කියන්නේ පාන්තකුල අපි නරක එකක් නෙමේ, හොඳ ආචාර ධර්මය. මිනිසුන්ට තමන්ගේ අවමංගුලට සම්බන්ධ වෙන්න හොඳ අවස්ථාවක් ඒක. නිඳලා හිටලා හරි තමන්ගේ අවමංගුලටත් ගිහින් බලන්න ඕන. මැරිලා ඉන්න මිනිහ දිහා බලාගෙන අනේ මේ ඔක්කොම අතහැරලා දාලා යන මේ විදියෙම දවසක් මට ළඟදී එනවා නේද? ඉතින් මේ විදිය ජීවිතයක් මටත් උරුමයි නේද? මේ සියල්ල අතහැරලා දාලා යනකොට බෝහාර මාත්‍ර අතහැරෙනවා නේද? මගේ නාම ගෝත්‍ර පව අතහැරලා දාලා මිනිය කියලා ආමන්ත්‍රණය කරන දවසක් එනවා නේද? මේ වෘත්ති වටිනාකම් උගත්කම් බුද්ධිමත්කම් බලපුලුවන් කාරකම් ගැන හිත හිත හිටියට ළඟදී දවසක කිසිම වටිනාකමක් නැති මට්ටමේ දුර්වල අවකාශයක් මේ විදියට මෙනවා නේද? එදාට මගේ දරුව මේ විදියට කෑ ගහලා ඒගොල්ලොත් මේ සම්පූර්ණයෙන්ම මේ මිනිය පුළුසල දාලා භූමි දානය කරලා අතෑරලා ආවට පස්සේ යාලා යාළගේ න්‍යාය පත්‍රයකට වැඩ කරાવી නේද? එයාලා ඊට පස්සේ උපරිම මාව උදෙසා අත් දවසට දාන ටිකක් දෙයි, තුන් මාසෙට තවත් ටිකක් දෙයි, බැරිම වුණොත් යාන්තම් මතක තිබිලා අවුරුද්දට දෙයි, අවුරුදු තුනක් දීලා එතනින් පස්සේ යාලට යාලගේ දරුවෝ නලව නලව යාලට වෙනම ජීවිත කතාවක් තියෙනවා. මම මුළු ජීවිතේම දරුවා වෙනුවෙන් කැප වුණත් දරුවා මගේ මරණයත් සමගම යා එදාට අඬයි දොඩයි. මිනිසු මරණේ කෙනෙක් මිය ගියාම ඇඬුවා කියලා පින්වත්නි, එයා මරණේ ඉස්සරහා අඬන්නේ පින්වත්නි ඒ මරණයට අයිතිවාසිකම් කියන්නේ නෙමෙයි. කිසි කෙනෙක් අයිතිවාසිකම් කියන්නේ නැහැ මරුණට පස්සේ. අයිතිවාසිකම් නොකියා හඬා වැටීමක් තියෙනවා. බොරුවක් නේ කරන්නේ. ඒ මිනිහට අයිතිවාසිකම් කියන්න කවුරුත් නැහැ. අඬා වැටීමක් පමණක් ප්‍රකට වෙනවා. අයිතිවාසිකම් නොකියන අඬා වැටීම තරම් මායාවක් තවත් තියෙනවද? මිනිහකට අයිතිවාසිකම් කියන්නේ කවුරුත් අඬා වැටීමක් තියෙනවා. ඒ වගේ දවසක් මටත් එනව නේද කියලා නිමිත්ත ගන්නට, නිමිත්තානුසාරීවිත පවත්වන්න මලගෙදර හොඳ අවස්ථාවක්. ඒක බොහොම හොඳයි. මලගෙදරට ගිහින් මිනිහ දිහා බලලා අනේ මැරිලා නෑ වගේ කියලා හිතෙනවා කියලා ඉන්න එපා. සමහර මිනිස්සු එහෙම කියනවනේ. ඒ කියන්නේ මල මිනිහට හොඳට මේකප් එකක් දැම්මට පස්සේ එයා හිතනවා අනේ හිටියට වඩා හරි ෂෝක්. එයා මැරිලා නෑ කියලා මට හිතෙන්නේ කියනවා. මං දැකලා තිනවා එහෙම කියනවා. අපිටත් මට මේ ළඟදිත් කෙනෙක් ඇවිල්ලා කිව්වා අනේ සෝනස හරි පුදුමයි, එයා මැරිලා නෑ වගේ මට දැනෙනවා කියලා. දැන් බලන්න එයා කොච්චර අන්ධ බාල විදියටද ඒ මිනිහ ඉස්සරහා බලලා තියෙන්නේ කියලා.
ඒ නිසා පින්වත්නි මේ අන්ධබාල පෘථග්ජන මට්ටම කියන්නේ සසරට ගැට ගහලා බැඳලා සසරට අහු කරලා තියෙන තත්ත්වයක්. ඒ නිසා රාග ද්වේෂ මොහ බලවත් දුක් දුම්නසුත් බලවත්. ඒ නිසා ඔයාලට තියෙන පින්වත්නි මේ ආස්වාදයේ හැටියට දකින සිතක් උපදවාගෙන ආස්වාදයේ ගිනන ලෝකයේ මත පිහිටා සිටින් රාග ද්වේෂ මොහ බලවත් නිසා නේද? ඒ නිසා නේද මේ අන්නමරත දුකක් කියලා දකින හැකියාව තියාගන්න පින්වත්නි. ඒ හැකියාව තියාගන්න. ඒ හැකියාව තුළම පින්වත්නි මේ යම් යම් ආකාරයක හේතුන් නිසා හටගත්ත ලෝකයක් ඇතුළෙන් ආස්වාදේ නිසා හේතුන් නිසා හටගත්ත කමම දුකක් නම් දුකම අටගෙන දුකම නිරුද්ධ වෙනවා කියලා දෙවණියට දකින්න. අන්න එයාට දුක්ඛාරිය සත්‍ය ඔස්සේ විමසා බලන ගැඹුරු ඥානයක් එයා තුළ ඇති වෙනවා. දුකම හටගෙන දුකම නිරුද්ධ වෙනවා කියලා දකින්න. දුකම හටගෙන දුකම නිරුද්ධ වෙනවා නම් මේ දුකම හටගෙන දුකම නිරුද්ධ වෙන පරිච්ඡේදය තුළ මා චන්දරාගයේ දුරුකොට නිස්සරණාර්ථයෙන් වාසය කළ යුතුයි නේද කියලා දකින්න. නිස්සරණයේ පිණිස මේ හේතුන් නිසා හටගත්ත ලෝකේම අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් රෝගයක් වශයෙන් gaduwak වශයෙන් අනුන්ට අයිති දෙයක් වශයෙන් හිස් දෙයක් වශයෙන් විමසා බලමින් වෙනද වගේම වැඩ ටික කරගෙන ජීවත් වෙන්න. ඒ ජීවිතය තුළ ක්‍රමානුකූලව පිනතුල්ලාගේ දුක නිමා වේවි. එබඳු දුකේ නිමාවක් පිණිස මේ බුද්ධ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි උපේක්ෂා ඉදිරිසිංහ මහත්මියගේ සහෝදර සහෝදරියන්ගේ පවුල්වල සියලුම ඥාතීන් එකතු වෙලා දායකත්වයෙන් කටයුතු කොට තිබෙනවා. මේ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. කායික මානසික සුව සහනී වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස බලවත් වේවා. දායකත්වයේ දරු සියලු දෙනාගේම නමින් උපේක්ෂා ඉදිරිසිංහ මහත්මිය ඇතුළු පිනතුන්ගේ නමින් මිය පරලෝගිය වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවගාමී ජීවිතය සුවපත් කර ගැනීම පිණිස මේ ධර්ම දාන මේ කුසල් ධර්ම දානයක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද දින ජන්මදිනයේ යෙදෙන ජයන්ති සමරනායක මෑණියන්ටද නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරනවා. සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැගේම දනුක මහතන්ත්‍රිගේ පුතණුවන්ටද නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තිනවා. දිගාසිරි ප්‍රාර්ථනා කරලා තිබෙනවා. නන්නයුරින් උදව් උපකාර කළ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්න මේ කුසල් බලවත් වේවා. අපගේ දෙමව්පියන්ටද නිවන් පිණිස මේ කුසලානිසංසයන් හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් උපේක්ෂා ඉදිරිසිංහ මහත්මිය ඇතුළු සියලු දිනාගේම ජීවිතවලටත් ආත්පස ධර්මී ආලෝකය සැලසේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.